ඒ මරික්කාර මන්ත්‍රීතුමා කතා කරන්න. ඊට ප්‍රථම ගරු තුසිතා විජේමාන මන්ත්‍රීතුමිය මූලාසනයට.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, දැන් අද ජනතා විමුක්ති පෙරමුණ ගෙනල්ලා තියෙන මේ විශ්වාසභංග යෝජනාවේ අද අපි විශේෂයෙන්ම මේ විශ්වාසභංග යෝජනාවේ අඩංගු කාරණා දිහා බැලුවම අපි මේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කෙරුවත් අපිට අමතක කරන්න බැරි මගහරින්න බැරි කාරණා ගණනාවක් මේක තියෙනවා. රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙච්ච, රටේ ජාතික ආරක්ෂාව මේ අතහැරලා දාපු, ඒ කියන්නේ සැලකිල්ල නොදක්වපු කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. දැන් විශේෂයෙන්ම දැන් අනුර කුමාර දිසානාගේ මැතිතුමා ඊයේ මේ සභාවට ඉදිරිපත් කරලා තිබ්බා රාජ්‍ය බුද්ධ්‍යාංශ සේවාව මගින් ලබා දීලා තිබෙන වාර්තා එකින් එක. මේ වාර්තා ටික බැලුවම තේරෙනවා අපේ රාජ්‍ය බුද්ධ්‍යාංශය කොච්චර ශක්තිමත්ද, ඔවුන් මේ පිළිබඳව නිසියාකාරව ක්‍රමානුකූලව තොරතුරු සහිතව දැනුවත් කරලා තිබෙනවා. එතකොට රාජ්‍ය බුද්ධ්‍යාංශයේ කාර්යභාරය වෙන්නේ දැනුවත් කිරීම. දැනුවත් කරයින් පස්සේ තීරණ ගැනීම වක්කීම කාට දෙන්නේ? පොලිස්පතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, ආරක්ෂක ඇමතිවරයාටත්. එතකොට පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා තමන්ගේ ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම පැහැරහැරලා තියෙනවා. ඒ වගකීමම ආරක්ෂක ඇමතිවරයාටත් එනවා. හැබැයි ආරක්ෂක ඇමතිවරයා මොකද කරන්නේ? ඒ වක්කීම ගන්න නැතුව, ඒක කට උත්තරයක්වත් ගන්න නැතුව පොලිස්පතිවරයාවත් ආරක්ෂක ලේකම්වරයාවත් අත්අඩංගුවට ගන්නවා. අර සරත් පොන්සේක මහත්මයා 2010 දී අත්අඩංගුවට ගත්තා වගේ. ඒකට හොඳ උත්තරයක් අධිකරණයෙන් ලැබිලා තියෙනවා. දැන් මේ තේරීම්කාරක සභාව පවත්වාගෙන යද්දී සියලු පක්ෂ එකඟ වෙලා පටන් අරගත්තා. අන්තිමේදී කණ්ඩායමක් ආවේ නැහැ. හැබැයි මේ තේරීම්කාරක සභාව ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා හැටියට මේක වග කියන්න ඕන බව ඔප්පු වෙවි තියද්දී, ඒ ඔප්පු කිරීම සඳහා රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි රාජ්‍ය බුද්ධ්‍යාංශය අකර්මණ්‍ය කරන්න හෝ ඔවුන්ට මඩ ගහන්න හෝ කවුරු හරි මේක හරහා උත්සාහ කරනවා නම් ඒක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මම ඒකට විරුද්ධයි කියන එක ඉතා පැහැදිලිව වක්කීමෙන් කියනවා. මොකද හේතුව අපි මේ පක්ෂයත් තෝරගෙන තියෙන්නේ මේ තාත්තා UMP හින්ද, පුතා UMP වෙන්න ඕන හින්ද නෙමෙයි. මේ රට තුළ සංහිඳියාව තියන්න ඕන, රට දියුණු කරන්න ඕන, රට ලෝකයේත් එක තරඟ කරලා දිනන්න ඕන, රට බඩපත් කරන. ඒ නිසා අපිට පක්ෂ නෙමෙයි එක. මට නම් මගේ පක්ෂල වැඩි එක අපේ රට. ඒ නිසා මම පැහැදිලිවම කියනවා මේ ක්‍රියාදාමය දිහා බලාගෙන යද්දී දැන් ඔය ආකාරයටම තමයි පෞගේ කාලේ කරන්න ඕන ಜಾති ගොඩක් කරේ නැත්තේ. ඒ නිසා තමයි දැන් උදාහරණයක් බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව බාර දීලා තියෙනවා. ඒක හමස් පෙට්ටිය දාගෙන බලන් ඉන්නවා. ඒ නිසාම බොරු දේශප්‍රේමී සලු ඇතුළේ ඉන්න හොර තක්කඩින් ටික නටන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අත්ත වශයෙන්ම අපි මිනිමරලත් නැහැ, හොරකම් කරලත් නැහැ, වංචා කරලත් නැහැ. ඒ වගේම පක්ෂර වැඩි රටට ආදරේ. ඒ නිසා අපි තමයි සැබෑ දේශප්‍රේමීන්. දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අල්ලගෙන දැන් මේ පාස්කු ප්‍රහාරය නාට්‍යයක් බවට පත් කරගෙන සමහර අය ඒක උඩින් දේශප්‍රේමයක් අවුලවගෙන කැම්පේන් එකක් ගෙනිනවා. අතන වෙනවා, මෙතන වෙනවා, මහියංගන වෙනවා, මිනුවන්ගොඩ වෙනවා, හෙට්ටිපොළ වෙනවා. මේ ඔක්කොම ඉතාම සැලසුම් සහගත වැඩ කටයුතු. මේක අත්ත වශයෙන්ම ආණ්ඩුවේ කසියරුකා පිළිබඳ ප්‍රශ්නයක්. මොකද හේතුව මේ කැම්පේන් එක යනවා ජනාධිපතිවරණය දක්වාම යනවා. ඒ යන්නේ මොකටද දන්නවද? ඉන්දියාවේ පෞගිය දාපැත්තච්ච මහමැතිවරණයේදී BJP පක්ෂය තනිකරම හින්දු ඡන්දවලින් ජයග්‍රහණය කරා වගේ මේ අන්තවාදයේ ජාතිවාදයේ දිගටම ගෙනිහිල්ලා බහුතර සිංහල ඡන්දවලින් Tamanට බලයට එන්න පුළුවන්ද කියලා බලන්න. අනිත් එක තමයි මුස්ලිම් ජනතාවට ඒත්තු ගන්න හදනවා ඕගොල්ලොන්ගේ මැදිහත් වීමෙන් ආපු ආණ්ඩුවෙන් ඕගොල්ලෝ අනාරක්ෂිතයි. ඒ නිසා ඕගොල්ලන්ට ආරක්ෂාව දෙන්න පුළුවන් අපෙන් පමණයි. ඒ නිසා ඕගොල්ලෝ කොටසක් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේ ජවනිකාව තේරුම් අරගෙනත් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා ආදරණීය අම්මේ දාත මොකද මේකේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්න කරනවා නම් මේ දේශප්‍රේමයේ අවංක නම් මේ දේශප්‍රේමයේ ඇතුළේ තියෙනවා එකක් තමයි මේ අධ්‍යාපන ක්‍රමය ගැන අරාබි පාසල් ගැන කතා කරනවා, මදරසා පාසල් ගැන කතා කරනවා. මා පුද්ගලික විශ්වාස කරනවා මේ රටේ මිශ්‍ර අධ්‍යාපනයක් එන්න ඕන කියලා ඉවරලා. සිංහල දෙමළ මුස්ලිම් දරුවෝ එකට ඉගෙන ගන්න ඕන තත්ත්වයක් තියෙන ඕන කියලා. දැන් බොහෝ මුස්ලිම් ගම්මාන තියෙන සිංහල ගම්මාන මැද. එතකොට ඒවායේ සිංහල පාසල්වල ඉගෙන ගන්න බැරි වුණාම ඒ පැත්තේ දේශපාලඥයෝ අල්ලගෙන මේ මුස්ලිම් ඉස්කෝලයක් දානවා. එතකොට සංස්කෘතික වෙනසක් එතනින්ම පටන් ගන්නවා. මම ඔබට උදාහරණයක් කියන්නම්. මේ හැමෝම කතා කරන කට්ටිය කියනවා මේ ඉම්තියාස් බාගිර් මාකර් මහත්මයා ආනන්දේ හොඳ දරුවෙක් කියලා. දැන් මම ඉගෙන ගත්තේ මාතර රාහුල විද්‍යාලේ. එතකොට මටත් ඒ වගේ යම් ප්‍රමාණයක් කියනවා. හැබැයි ඉම්තියාස්ල වගේ අපි වගේ කට්ටිය බිහි වෙන්න මේ කණ්ඩායම මේ සිස්ටම් එකට ලෙඩ දෙන්නේ නැහැ. අද මරදානේ ආනන්ද විද්‍යාලේ අවුරුද්දකට ළමයි 400ක් ගන්නවා. ඒකෙන් එකම එක මුස්ලිම් ළමයයි ගන්නේ. ලංකාවේ හැම පාසලකටම බලපාන පදිංචි අනුපාතයට ගන්න ප්‍රමාණය දෙන්නේ නැහැ. ඇයි ආනන්ද විතරක් මෙහෙම කරන්නේ? ඒ විදියට නැතුව හැමතැනම එකම නීති ඕනයි කියන අය ආනන්දරේ නීති இல்லන්නේ. ඒකම මදරසා අධ්‍යාපනය හරහා මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වල සිද්ධ වෙනවා කියලා කියනවා. මම ඉතාල පැහැදිලිව කියනවා මදරසා වර්ග දෙකක් තියෙනවා. එකක් දහම් පාසල් වගේ දරු පාසල් යන දරුවන්ට ආගමික අධ්‍යාපන ඉරිදා උදේ උගන්වන එක. ඒක මුස්ලිම් සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තිබිච්ච දෙයක්. හැබැයි මෞලවි වරුන්ට උගන්වන මදරසා අධ්‍යාපනය අපිත් කියනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය නිර්දේශය යටතට ගෙනල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරු දීලා පිරිවෙන් අධ්‍යාපන වගේ පවත්වාගෙන යන්නේ. හැබැයි ඒව කරන්න ඌමනාවක් නැහැ. ඒව නොකරනකොට තමයි විවිධ සංවිධාන මැද පෙරදිග රටවල් අල්ලගෙන ඒවායෙන් ආධාර උපකාර අරගෙන ඒව පවත්වාගෙන යන්නේ. මේගොල්ලෝ මේක ඇත්තටම හදන්න ඕන නම් අර සිස්ටම් එක නවත්තන්න ඕන. දැන් මේ මහලකෝට කෑගව්වට දැන් මඩකලපු විශ්වවිද්‍යාල හදන්න කිව්සුන් අස්සම් කරේ කොයි කරද? පාවගේ ආණ්ඩුකා ඩලසලාප්පෙරම වෘත්තිය පුණ ඇමතිතුමායි වල ඉන්න කාලේ විල්පත්තුව ගැන කතා කරනවා. විල්පත්තුව පටන් ගත්තේ කොයි කාලද? පාවගේ ආණ්ඩු කාලේ පටන් ගත්තේ. හලාල් සාතික නිකුත් කරන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගේ තැනක් තියෙද්දි ඒකට දෙන්නේ නැතුව යම් උලමා සංගමයට දුන්නේ කවුද? 2007 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේදී. ඒ නිසා මේ දේශ ප්‍රේමීන්ගේ හෙළුව මේකයි. මේක එළියට දාන්න අපේ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් මේ ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා. මේ ආණ්ඩුවට බයිනෝ මිනිස්සු. එහෙම එකක් තියෙනවා. එහෙමයි කියලා ඉවරලා ඒකට විකල්ප හැටියට අරගොල්ලෝ ගේන්න මිනිස්සු කැමති වෙන්නේ නැහැ. අද රටේ අලුත් තියෙන අලුත් ප්‍රවණතාවයේ තේරුම් ගන්නෑ. අද රට යන්නේ කොයි පැත්තරද කියන එක තේරුම් ගන්නෑ. මම ඉතාල පැහැදිලිව වක්කීමෙන් කියනවා මට එකක් කියන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව ඉන්න 225 දෙනාගෙන් බෞතරයක් ඊළඟ පාර්ලිමේන්තුවට දිනන්නේ නැහැ. හැම පක්ෂකින්ම ඒකනම් මට අනිවාර්යෙන් ෂුවර් කරලා කියන්න පුළුවන්. ඒ නිසා මුලාසනාරුවට ගරු මන්ත්‍රීතුමනි ජනතා විමුක්ති පෙරමුණ මේ කෙනා අපේ යෝජනා පිළිබඳව මම ඉතා පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණට ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව මේ හරහා හැංගිච්ච කරුණු එළි වෙනවා. මේ හරහා හැංගිච්ච කරුණු වල තියෙන යට ගියාව එළි වෙනවා. ඒක රටේ ජනතාවට දැනගැනීමේ අයිතියක් තියෙනවා. ඒ දැනගැනීමේ අයිතියත් එක්ක මේකේ සැබෑ ස්වරූපය එළියට දාන්න ඕන. ඒ නිසා විධායක ජනාධිපතිවරයෙක් අපි පත් කරලා තිබ්බේ එයා කරන හැම එකටම හරි කියන නෙමෙයි. එයා පටන් ගත්ත දා ඉඳලා කිව්වා 18ට හොඳ නෑ 19 හොඳයි කියලා. දැන් යන්න කිට්ටු වුණාම මරු විකාර කියවනවා. 19 හොඳ නෑලු. මං ආන්නේ 19 පාර්ලිමේන්තුවේ විධායකේ කාලය 6 ඉඳලා 5ට අඩු කරපුක නරකද? තොරතුරු දැනගැනීමේ පනත ගෙනාපු එක නරකද? මාධ්‍යවේදීන්ට නිදහස ලබා දුන්න එක නරකද? ඒ වගේම අවුරුදු 4-5 වාරක් විසිරුවන්න බෑ කියපු නරකද? මේකේ තියෙන යට ගියාව තමයි තමා බලයට පත් වෙනකොට කියපු දේවල් ටික ඔක්කොම අමතක වෙලා අර ඔක්තෝබර් මාසේ 26 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවන්න ගිහලා නීති විරෝධීව කෙලව ගත්තු එකේ මේ තරහ තමයි මේ පිට කරන්නේ. මට
තප්පර 30ක් දෙන්න.
ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේකේ පොලිස්පතිවරයාට වගේම ආරක්ෂක ලේකම්වරයාට වකිම තියෙනා වගේම අත්නෝමතික ලෙස ආරක්ෂක මණ්ඩලය කැඳවන්න නැතුව ආරක්ෂක මණ්ඩලවල සාකච්ඡා කරන්න නැතුව බුද්ධ්‍යංශ නිර්දේශ ලිඛිතව දීලා තියදී ඒව ක්‍රියාත්මක නොකිරීමේ වකිම ආරක්ෂක අමතිවරයාට තියෙන නිසා අපි ජනාධිපතිතුමාට කියනවා එන්න මේ පාර්ලිමේන්තුවට එන්න මේ තේරීම් කාරක සභාවට ඇවිල්ලා තමන්ගේ නිර්වජ්‍යභාවය ඔප්පු කරන්න තමන්ට කියන දේ කියන්න රටට කියන්න මිනිස්සුන්ට කියන්න. ඇයි මගහරින්නේ? එනිසා මගාරින් නැතුව තමාගේ වරද තමා පිළිගන්නව නම් කිසි ගැටලුවක් නැහැ කියන එකත් මම ප්‍රකාශ කරන්න ඕනේ. එනිසා අවසාන වශයෙන් අපි එකක් කියන්න ඕනේ. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකිකයන් හැටියට එකට ජීවත් වීමෙන් පමණයි අපිට දිනු රටක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. එක එක පක්ෂවල එක එක කෙනාට ඊළඟ පාර ජාතික ලැයිස්තුවෙන් එන්න තියෙන ඌමනාවල් වලට රට ගිනි තියන්න ඉඩ දීලා බලන් ඉන්නවද කියලා තීරණය මේ ආණ්ඩුව ගන්න ඕන. ඒම රට ගිනි තියන්න ඉඩ දීලා බලන් ඉන්නවනම් මේ ආර්ථිකය පමණක් නෙමෙයි සම්පූර්ණ රටම ලෝකයේ ආයිදිරිය වීරුවට ලක් වෙලා කඩාවැටෙන එක නවත්තන්න බෑ. ඒ නිසා විවිධ අයගේ තියෙන බොරු දේශ ප්‍රේමයන් එළියට දාලා සැබෑ යථාර්ථය මොකද්ද කියන එක අවබෝධ කරලා සංහිඳියාව කියන එක පාසලෙන් ආරම්භ කරලා අලුත් න්‍යාය පත්‍රයක් මේ රට අවශ්‍ය වෙලා තියෙනවා. අලුත් වැඩසටහනක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වැඩපිළිවෙල අර සුදුවැන් යුගය කියන එක නෙමෙයි. ඒ වැඩපිළිවෙල මාධ්‍ය නිදහස නැති කරන එක නෙමෙයි. ඒ වැඩපිළිවෙල නැවත වතාවක් මිනිස්සු බය ජීවත් කරන එක නෙමෙයි. ඒ නිසා ඔය කියන අපේක්ෂකයා දිට්ඨපුරවේසිභාවය අහෝසි කරගත්තොත් ඉනවුන්ස් කරපු දවසට තමයි මාධ්‍යවේදීන්ට ආයේ කල්පනා කරන්න පටන් ගන්න වෙන්නේ. මේ කොයි කෑල්ලද එඩිට් කරන්න ඕන, කොයි කෑල්ලද ලියන්න ඕන නැත්තේ, ඒක ලිව්වොත් ගුටි කන්න වෙයිද, මේක ලිව්වොත් සුදු වෑන් එක යන්න වෙයිද කියලා. ඒ නිසා අවසාන වශයෙන් මේ රටට අලුත් න්‍යාය පත්‍රයක් ලබා දෙන්න අපි අලුත් වැඩපිළිවෙලක් එක සූදානම්. ඒ ඇවිල්ලා නූතන දර්ශනයට අදාළ සංහිඳියාවත් කියන වැඩපිළිවෙලක් මිසක බොරු දේශ ප්‍රේමයක් ඇතුළේ ඉඳගෙන මිනී මරණ නායකත්වයක් හෝ න්‍යාය පත්‍රයක් නෙවෙයි බවත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්මන්තිතුමා. මීළඟට ප්‍රසන්න රණවීර ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක්
තියෙනවා. ඔස්ති ගරු මන්ත්‍රීතුමනි, අද පාර්ලිමේන්තුවට විශේෂ දවසක්. අද අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තුලත් ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ තුලත් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන කණ්ඩායමක් විසින්ම අද ආණ්ඩුව රැක ගැනීම සඳහාත් ආණ්ඩුවට සුජාතභාවයක් ලබා දීම සඳහාත් අද විශ්වාස භංගයක් ගෙනල්ලා තියෙනවා. ඒක බොහොම අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට මේ පූර්වාදර්ශය ජනතා විමුක්ති පෙරමුණ ලබා දීම පිළිබඳව. ඒකම මේ ආණ්ඩුවේ විශ්වාසය නැතුනේ අද නෙමෙයි. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳන්ම මේ ආණ්ඩුවට ජනතාවගේ විශ්වාසය නැති වෙලා තියෙනවා. අද අපිට අද විශ්වාසය පළඳ වෙලා තියෙනවා. මිරිස් කුරුණෙම ගහන්න ඕන බෝම්බ මිනිස්සු වල ජනතාව කියන්නේ ඒකයි. අද මේ පාර්ලිමේන්තුවේ මිනිස්සු ජනතාව කියන්නේ එතනයි. ඒ නිසා මේ රට අද එහෙවු තත්යකට මේ රට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ඉඳන්ම කරේ එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව තමයි ඉෂ්ට කරේ. 1977 ගත්තත් එදා 1977 ආණ්ඩු සමයේ එදා හිරේ හිටපු රෝණ විජේවීර මැතිතුමාව ගෙන එළියට ගෙනල්ලා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව ගමනක අවසානය කියලා එදා වේදිකා ගාන අරන් ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ බලවේගය එදා විනාශ කරන්න කටයුතු කර වාමාංශික බලවේගය. ඊට පස්සේ 1982 කොබ්බෑකඩු මහත්තයාට විරුද්ධව එදා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වෙලා එදා ජයජාර්ද මහත්තයව ජයග්‍රහණය කරන්න කටයුතු කරා. ඊට පස්සේ 1989 එදා සිරිමාව මැතිනියට විරුද්ධව එදා වාමාංශික පුළුල් බලවේගයක් රට සුරකින බලවේගයක් එන වෙලාවේ ඡන්ද වර්ජනය කරලා එදා ඡන්දය වර්ජනය කළා නැවත ප්‍රේමදාස මහත්තයම මේ රටේ ජනාධිපති කරලා එහි ප්‍රතිඵලයක් විදිහට මොකද්ද ලැබුණේ 60,000 එදා ප්‍රේමදාස මහත්තයා දංගෙඩිය රැව්වා. 2010 ඉතිහාසය ගත්තත් එහෙමයි. 2010 සරත් පොන්සේකා මහත්තයා ඉදිරිපත් වෙන වෙලාවේ ඒ මැතිවරණ ව්‍යාපාරය අරන් ගියා. ඊළඟට 2005 යහපාලනය කියන වචනය ගෙනල්ලා එදා මේ යහපාලන මේ ආණ්ඩුව මේ රජයේ මේ ජනාධිපතිව මේ ආණ්ඩුව ගෙන්න කටයුතු කරනවා. අද ලෝකයට පේන්න අද විශ්වාසභංග ගේනවා. අද රටේ ජනයා දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් පිළිබඳව. හැබැයි අපි මේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගානේ නෙමෙයි හැබැයි අපි සභා සැබෑ ජනතාවගේ ජනමතයෙන් මේ පාර්ලිමේන්තුව අපි මේ ආණ්ඩුව ගෙදර යවන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන. අද කරන්න බැරි වුණත් අද මොකද්ද එදා අපට මතක ඇති මේ රටේ අධිරාජ්‍ය විරෝධී අරගලයේ පොරෝගාමී ලෙස කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි අධිරාජ්‍යවාදී ඒජන්තකරුවා විදිහට කඩකටයුතු කරන මේ රටේ රාජ්‍ය සම්පත් ජාතික සම්පත් අධිරාජ්‍යවාදීන්ට පක්ෂව සහ ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරන රණවීර වික්‍රමසිංහ මැතිතුමාගේ රණවික්‍රම සිංහට එදා ගෙනාපු වෙලාවේ අපි ආණ්ඩුව හදන්න යන වෙලාවේ මතකද ඔබතුමාලා කරපු වැඩේ ඔව් වෙනුවෙන් විශාල ලෙස කඩේ ගියා අද අද එහෙම මට දිව්වා හැබැයි අද මොකද වෙලා තියෙන්නේ පෞගිය දවස්වල 50 කීපයක් ගෙනාවා මේ මුදල් 50ක් ගෙනාවා බදු 50ක් ගෙනාවා ඉදම් විකිනීම පිළිබඳව මේ කොරිඩෝ වාරා ඇමරිකාවට ලබා දීමේ ආර්ථික කොරිඩෝ වාරා ඇමරිකාවට ලබා දීමේ වැඩපිළිවෙලට සැකසීම සඳහා ඉදම් පරත ගේන වෙලාවෙත් ඔහුට ඒවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ එක උසාවියක නඩුවක් දාලා තිබුණේ නැහැ හැබැයි එදා මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව අධිකරණයේ මුලින්ම ගිහිල්ලා නඩු පැවරුවේ ජනතා විමුක්ති පෙරමුණ අද මේ මේක තමයි தත්තේ අද යාපාලනේ ආණ්ඩුව ගෙනල්ලා අද වෙනකොට මේ රටේ ජනතාව විශාල ලෙස අද දරුවෝ මන්දපෝෂණයෙන් මැරෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒකම මේ දරුවන් සමග දෙමව්පියෝ අද කෝච්චියට පනින තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ රටේ තරුණ තරුණියන්ගේ රැකී ආරක්ෂා විශාල ලෙස අහිමි වෙලා මේ රටේ ආර්ථික විනාශ වෙලා ඒ වගේම සුළු භෝග කුෂිකර්මාන්තේ විනාශ වෙලා ඉවරයි ඒ වගේම සුළු භෝග අපනයන කරුවා නිෂ්පාදකයා ගොවියා රබර් තේ ඛරාබු නැටි එනසල් ගම්බිරිස් මේ කුරුඳු මේ ගොවි අද විනාසයි ඒ ගොවියන්ට අද වෙලා තියෙන ගොවියා ගොවිකමින් ඈත් වෙලා
තව ඔබතුමාට විනාඩි එක කාලයක් තියෙනවා
ගොවියා ඈත් වෙලා අද ඒ වෙනු ගොවියන්ට අද වෙලා තියෙන්නේ වහ බොන තත්ත්වයට පත් වෙලා එනිසා මේ එදා මහින්ද රාජපක්ෂ යුගය එදා වැඩබිමක්ව තිබ්බ යුගය අද මුඩු බිමක් බවට පත් කරා එදා ස්වම්පෝෂිතව ආර්ථික ක්‍රමයක් තිබුණ යුගය අද විනාශ කළා දාලා ගොවියා ඇතුළු සියලු දෙනා විනාශ කළා ඉවරයි එයාගේ ජාතික ආරක්ෂාව ඉවරයි විනාශ කළා ඉවරයි එදා පාස්කු පෙරේදී මියගිය ජනතාවට තුවාල ලැබූ ජනතාවට අද සාධාරණයක් නැහැ ඒ වෙනුවෙන් කතා කරපු කාදිනල් තුමාලා අද වැරදිකාරු වෙලා හාමුදුරුවෝ වැරදිකාරු වෙලා ඒ වෙනුවෙන් පත් කරපු සභාවල් මේ අද සුදු හොදන රෙදි හොදන තත්ත්වම සුද්ධ කරන තත්ත්වම ආණ්ඩුව සුද්ධ කරන තත්ත්වයට පත් වෙලා සාපිලා වගේ ජන සංහාරක ලෑස්ති වෙන මිනිසුන් අද සුද්ධ කරන තත්ත්වයට පත් වෙලා ඒ වෙනුවට ඒ වැරදි ඒ වෙනුවෙන් පෙනී සිටු මිනිසුන් අද වැරදි කරුවන් බවට පත් කරන යුගයක් කියලා තාල යුගයක් බවට පත් වෙලා තිනවා
අපි ඒ නිසා
මේ ආණ්ඩුවට කියනවා
මේ
කාලකන්නේ මේ මම ආණ්ඩුවට අපි කියනවා මේ ආණ්ඩුව අපි අද පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි වලින් පරාජය කරන්න බැරි වුණත් තව මාස කීපයකින් ජනතාවගේ ජනතාවත් එක්ක එකතු වෙලා ජනතා මතයෙන් පරාජය කරනවා කියන එක අපි බොහොම පැහැදිලිව ඔබ තමුන් වහන්සේලා ප්‍රකාශ කරන්න කැමතියි බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මීළඟට ගරු HM ෆෞසි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක්
මැඩම් චාම් I thank you for the opportunity given to me to participate in the debate on the no confidence motion moved by the Janata Vimukti Peramuna against the government. The no confidence motion attempts to lay the entire blame on the Easter Sunday attacks on the Prime Minister and the Cabinet and accuses them of failing to take steps to prevent the occurrence of these terrorist attacks. Before I comment on the contents of the motion, please permit me to say a few words, preliminary remarks on the situation that exists in the country after the horrible attacks that targeted innocent Christian worshippers in churches as well as tourists in our high-end hotels. April 21st, 2019 is a black day in the history of the country. No amounts of words can remove the pain of the victims and their families. The least that we as a nation can do for them is to ensure that never again an incident like this take place in this country. While the Catholic and Christian community has endured their ordeal with dignified patience, it is unfortunate that there are other evil forces trying to capitalize on the situation and spreading hate and venom against the Muslim community in order to achieve their own vested interest. On the one hand, some religious personalities are going round the country uttering half-truths and untruths that create fear and suspicion in the minds of the ordinary Sinhalese. On the other hand, there are politicians in pursuit of their electoral agenda who are spreading communal sentiments. There are also business interests who are attempting to further their own objectives by creating baseless stories against businessmen owned by Muslims. Apart from the damage caused to religious harmony by all these campaigns, this also results in long-term damage to the country of the economy of the country. It is therefore imperative that the government takes immediate steps to curb the action of these destructive forces. Coming back to the no-confidence motion itself, I must stress that the events of April 21st could not be prevented because of a system failed as opposed to a government failure. Although there are evidence available to the intelligence services for several years before the government came to power that there were some individuals who were indulging in unacceptable behavior, no action was taken. These individuals had several brushes with the law and warrants issued against them, but no action against them was forthcoming. One cannot blame the government alone for the system not getting activated. In the final analysis, it is the responsibility of the government to ensure the safety and security of the people. While the government needs to do is to ensure the system are strengthened so that at a given situation, they can immediately respond without waiting for political directions. The Prime Minister and the Cabinet were unaware of the build-up to the attacks on April 21, 2019 because the Prime Minister was kept out of the Security Council meetings since October 2018. It must be remembered that no absence of the President who was out of the country, it was the Prime Minister who took control of the situation and took immediate action to bring back a degree of normalcy. What we should do is not to take political advantage, but get together as a country to strengthen the system as well as initiate new steps to prevent recurrence of any form of terrorism. Unfortunately, instead of engaging in this national task, we only see attempts to demonize the Muslim community and spread communal disharmony, despite the active support rendered by the Muslims to the security forces to dismantle the terrorist network and arrest the remaining suspects. Additionally, we see a campaign
of interest. 1 minute more.
As well as religious personalities who are now trying to spread hate among the Sinhalese, as well as attempting to drive a wedge between Muslims and Tamils. I wish to take this opportunity to call upon the government to reassure the Muslim community that their safety and security will be ensured. The Muslim community will stand together with the Sinhalese and Tamil communities in protecting and rebuilding this country as we have done for centuries. We cannot go on a destructive path. We must build national unity as a country. We must march forward unitedly to correct the mistakes of the past and move ahead. I therefore call upon all members to vote against this no confidence motion. Thank you.
Thank you. ඊළඟට ගරු සුසන්ත පුංචිරමේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි මම අහගෙන හිටියා අපේ රිෂාඩ් බද්දිනමතුමා කතා කරනවා. ඒ වගේම අපේ විමල් මන්ත්‍රීවත් කතා කරා. මරිකාර් මන්ත්‍රීවත් කතා කරා. අපි මේ ඔබතුමාලා ඔක්කොම දකින්නේ අපේ විපක්ෂයට දාපු පිරිසක් හැටියට. ඔබතුමාට තමයි 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජය කරලා එදා තිබ්බ රටේ යම් ප්‍රශ්නයක් බේරුවලා ඇති වුණා. දවස් තුනෙන් ඒක අවසන් කරා. ආරක්ෂක ලේකම්තුමා එවකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය. හැබැයි අද රමුණාංශේලා ඔක්කොම එක්කව වෙලා ගෙනාපු බස් එකේ ප්‍රධාන රියදුරු ඊළඟට නිමල්ලංස මහත්මයා කිව්වාගේ කොන්දොස්තර මහත්මයා ඒ බස් එක යන ජනතාව තමයි දැන් අද ඔක්කොම එක්කිනාට එක්කිනාට රුස්සන් නැතුව කලබල වෙලා මේ විශ්වාස භංගයත් ගියන තත්ත්වයට පත් වුණේ. මම නිකන් මතක් කර දෙන්න කැමති විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජීවත් වන මන්ත්‍රීවරයෙක් හැටියට මේ බෝම්බ 21 වෙනිදා බෝම්බ ටික පත්තු වෙන එක වැළක්වුවා නම් මේ රටේ මේ තැන් තැන් වල බෝම්බ පුපුරන තත්ත්වය නැති කරා නම් ආරක්ෂක හමුදාන් දුන්න ඒ තොරතුරු අනුව ඒ ආරක්ෂක හමුදාවන් වලට ඒ පසුබිම ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාතුළු ඒ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය උදවිය. ඒවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණා නම් හිඟ තමයි බෝම්බ තොරතුරුත් ආවේ. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන එක බෝම්බේ පුපුරන එක නතර ගන්න බැරි වෙච්ච නිසා තමයි අද මේ විශ්වාස භංගෙත් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ගෙනාවේ. ඒ නිසා තමයි රිෂාඩ් මන්තුමාත් පක්ෂයි මේකට හැබැයි දෙන්න විදියක් නැහැ. මරිකාර් මන්තුමාත් මේ යෝජනා හොඳයි හැබැයි දෙන්න විදියක් නැහැ. සමහර විට මගේ හිතමිත්‍ර සම්බන්ධන් මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායමටත් මොකද මේකට දායක වෙච්ච නිසා අද මේ විශ්වාස භංගය පිළිබඳ පොඩි හිතේ කලබල ගතියක් ඇති. ඒක ඇති වෙන්න ඕන. ඒ මොකද අපි ගෙනාපු රටේ ප්‍රධානියා අපි ගෙනාපු පාර්ලිමේන්තුවේ ඊළඟ ප්‍රධානියා ගෙන් අපිට වෙලා තියෙන දේ හරිද වැරදිද කියන එක බලවත් ප්‍රශ්නයක් තමන්ගේ හද සාක්ෂියේ තියෙනවා. ඒ වගේම ජනතාවගේ පැත්තෙන් බැලුවත් ගංගොලට ගියාම ඒ ප්‍රශ්නේ තියෙනවා. අපිට හරිද වුණාද කියලා. ඉතින් මෙන්න මේක අපි වටහාගෙන තමයි අද අපි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මන්ත්‍රීවරු හැටියට මේ විශ්වාස භංගයට සහයෝගය දෙන්නේ. අපිට තියෙනවා කරුණු කීපයක්. මේ රටේ ප්‍රථම වතාවට තමයි මෙන්න මේ පත්තරේ මෞබීම් පත්තරේ තියෙනවා අස්කිරි නාහිමි අත්අඩංගුවට ගණ්ඩ. අස්කිරි නාහිමි කියන්නේ අපේ ප්‍රධානම බෞද්ධ නායකයෙක් පාක්‍යසෝතිගෙන් වැඩබන පොලිස්පතිට පැමිණිල්ලක්. මේවා මේ වගේ කියමන් මේ රටේ මීට පෙර තිබිච්ච රාජ්‍ය නායකයන් යටතේ සිදුවුනේ නැහැ. මේක ප්‍රජාතන්ත්‍රවාදී හැටම සලකන්න බෑ. මේක ආගමික නායකයට කරපු අපහාසයක්. දෙක, අපේ මුදල් ඇමතිතුමා කියනවා බහුතර සිංහල බෞද්ධයන්ගෙන් වෙනම කරුණක් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ කතෝලික හින්දු ආගම් සමටම අයිති රටක් කියලා එතුමා කියනවා. ඊට එහා කියනවා මැකම් රංජිත් හිමිපාණන්ට විරුද්ධව එතුමා කියනවා බෞද්ධ රටක් කියලා. මේ සිංහල මාතරින් ආපු සමරවීර කියනවා තුන් දෙනාටම අයිති රටක් එහෙම නැත්තම් එහෙම නෙවෙයි කියන අර්ථය දෙනවා. මේවත් මින්පර රජයන් නොරදී හිටපු කිසි කෙනෙක් නොකී කතා විශේෂයෙන් ඇමතිවරයෙක් දකුණේ සිංහල බහුතර ජනතාවගෙන් ආපු කෙනෙක්. ඒ වගේම කවුරු මොනවා කිව්වත් අද මෞබිම පත්තරේ කතුවැකියේ කෑල්ලක් මං කියන්නම්. පාරවල් දෙපැත්තේ කුළුගඳු ගොඩ ගැහිලා තියෙන ලංකාව ඇමරිකාවේ කොලොනියක් කරන්න ගිවිසුම් ගහන්න යන චන්ද කල්දමා ප්‍රජාතන්ත්‍රවාදයේ බල්ලට දමන ආර්ථික මර්මස්ථාන විකුණන කැලෑ විනාශ කරන අන්තවාදීන් පෝෂණය කරන රැකියා ව්‍යුක්තිය 4.9 දක්වා ඉහළ දමා ඇති රාජ්‍ය ණය කෝටි 90,000කින් ඉහළ දමා ඇති කොටස් වෙළඳපොළ පහළට දමා ඇති රුපියල යගේ 28කින් බස්සවා ඇති ආර්ථික වර්ධනයේ 3.6 දක්වා පහළ වැටි ඇති තත්ත්වයකට රට ඇද දමපු රටක් හදනවා කියන එක හතර වීරි කතාවක්ය. තමන්ගේ අමාත්‍යාංශවල වියදම් දැන්වී නිර්මාණය කරවා එය හරහා තමාටම යකඩ මිනිහායයි කියාගෙනම ඊටත් එහාය. මේ රජයේ ඇමතිවරෙක් ගැන කියන්නේ මගේ නම කියන්න කැමති නෑ මෙතන, ඒක මට අදාළ නැති නිසා. ඉතින් මේක තමයි අද රටේ මහජන මතය. ඒ මහජන මතය තමුන්නාසලාට වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා පවත්වන නැතිවරණයෙන් මනාවට ගන්නට ලැබෙයි. මම මේම කියන්නේ මොකද තමුන්නාසලාගේ රජය යටතේ මේ සියලු දෙනා එක්ක වෙලා හදපු රජයේ යටතේ තමයි මේ 21 වෙනිදා බෝම්බේ විපරුවේ. හැබැයි රිෂාඩ් දරුවා මගේ හිතවත් මන්ත්‍රීතුමා නිතර මේක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ විපක්ෂ පැත්තට බැර කරන්න බැලුවා. මම කියන්නේ ඒක කොතෙක් දුරට සාධාරණද කියන එක අපි හොයලා බලන්න ඕන. අපේ විපක්ෂයේ හැදිලා තියෙන්නේ පක්ෂ කීපයක් නියෝජනය කරන සංයුතයකින්. ඒකේ ඉන්න ඒ නායකින්ට මේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඕනෑම ප්‍රකාශයක් කිරීමේ අයිතිය තියෙනවා. ඒ ප්‍රකාශ කරන අයගේ අදහස් ඒ අයගේ අදහස් වෙන්න පුළුවන්. නමුත් බහුතර විපක්ෂයේ එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගොඩට ඒවා බැරකරන්න සාධාරණ අයිතියක් නැහැ කියන එකයි මගේ මතය. ඒ නිසා නෑ පක්ෂ සැදුම් ගත්තලා තියෙන තව තවත් පක්ෂත් එක්ක විපක්ෂයේ. ඉතින් ඒක ඒගොල්ලෝ කියන එක මෙතුමාට බෑනේ අපිට බර කරන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා නෑනේ කොහොමවත්. ඉතින් රිෂඩ් මන්ත්‍රීතුමාට පුළුවන් ඒ කියපු ඔයත් එක්ක ගන්න දුන්නු බර ගන්න. අර ඉස්සෙල්ලා ස්පීච් සානක මන්ත්‍රීවත් එක්ක බේරගත්තා වගේ. ඒක කොතෙක් දුරට සාධාරණද කියලා මම දන්නේ නෑ. මේක ඇතුලේ එහෙම බේර ගන්න ගියාම රටේ ලක්ෂ ගාණක් ජනතාව බලලා තමයි තීන්දුව කරන්නේ. 220 භාගෙන 220 භාගට තියෙන්නේ ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නද කියනත් එහෙමකක් තියෙනවනේ. අපි මෙතෙන්ට වෙලා තියෙන්නේ අපේ පෞද්ගලික ප්‍රශ්න විසඳ ගන්න නෙමෙයි. අපි නියෝජනය කරන ප්‍රදේශවල ජනතාවගේ රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා විසඳ ගන්න අපි මෙතෙන්ට වෙලා තියෙන්නේ. අපිට පෞද්ගලික ප්‍රශ්න අනන්ත අප්‍රමාණ තියෙනවා, තියෙන්න පුළුවන් අනිත් අයට. ඒ නිසා විශේෂයෙන්ම අපි විරුද්ධ වෙන කාරණා තව තියෙනවා. විශේෂයෙන්ම දැන් උදාහරණයක් හෙට ගන්න රටට අහිතකරයි කියන අහිතකර වෙලා තියෙන මහා බැංකු මංකොල්ලය ගැන තාම මොනම දැනෙන නීතිමය ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. ඒක හොරගම් කරා. මුළු රටම ලෝකෙම දන්නවා. කුඩා දරුවෙක්ගෙන් ඇහුවත් කියනවා මහා බැංකුව හොරගම් කරේ ආණ්ඩුවේ අය කියලා. දැන් මේ මුදල් කාරක සභාවට එවලා තියෙනවා යෝජනාවක්. ඒකේ සුවන්දර මන්ත්‍රීතුමා තමයි සභාපති හැටියට ඉන්නේ. ඒකේ තියෙනවා ජනාධිපති
කරුමන්ත්‍රීතුමා තව විනාඩි කාලයක් තියෙනවා
නිරීක්ෂණයක්. ඒකේ කියලා තියෙන්නේ විශේෂඥ දැනුම ගන්න අරගෙන මේක කරන්න කියලා. හැබැයි ඒක කරන්නේ නැතුව මේක පාස් කරොත් මහා බැංකුව නැවත ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහට හොරකම් කිරීමේ හැකියාවට ලයිසන් එකක් වගේ දුන්නා තමයි මේක හැටියට පේන්නේ. ඒ නිසා විශේෂයෙන් මම මතක් කර දෙන්න ඕනි අපි මේකට විරුද්ධ වෙන්න එක හේතුවක් තියෙනවා. අපි විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරනවා. ඒ ඡන්ද ප්‍රකාශ කරන්න එකම කාරණය තමයි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තියෙනවා ආයකේ රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. ඒ තමුන්නාන්සලා විසින් පත් කරගත්තු ජනාධිපතිවරයා විසින් හරියට ආරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග නොගත්ත නිසා අගමැත්තුමාට එන්න එපා කිව්වා කියලා බෑ. එතුමාට වක්කීමක් තියෙනවා ආරක්ෂක කවුන්සලයට යන්න. මම දන්න විදිහට හැම සතියෙම මුණ ගැහෙන්න ඕන. ඒවා නොකරපු නිසා තමයි 21 වෙනිදා මේ සිද්ධිය සිදු වුණේ. ඒ නිසා තමයි අද මෙතුමාලා විශ්වාස භංගෙත් ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මරික්කාර් මන්ත්‍රීතුමත් ඒකට හෙද සාක්ෂියට විරුද්ධ වෙන්න බැරිව කතා කරේ. ඒක තමයි රිෂාඩ් බර්ඩ් මන්ත්‍රීතුමත් කතා කරේ. ඒ නිසා අපි අද දිනේ මේ විරුද්ධ පක්ෂයෙන් අපේ අනුර කුමාර මැතිතුමාගෙන අපකට පක්ෂව ඡන්දේ දීලා අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. නොදුරු අනාගතයේදී පවත්වන්නා වූ මැතිවරණයේදී මේ තියන ආණ්ඩුව ගෙදර අරින්න. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.